ආරබල් ගායන්ත කරුණාතිලක
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව නියෝජනය කරපු ඉතාම විශිෂ්ට නියෝජිතයෝ පස් දෙනෙක් ගැන සංවේගය පළ කරද්දී මං කැමති පළමුවෙන්ම මේ මෑතක් වෙනතුරුම මේ සභාව නියෝජනය කරපු ගාමිණී ලොකුගේ මැතිතුමා ගැන පළමුවෙන් යමක් කියන්න. මේ සභාව දශක කීපයක් නියෝජනය කරපු අපරාජිත දේශපාලනඥයෙක් මෙන්ම පොළොවේ පය ගහපු ජනතාව අතරම සිටි ප්‍රායෝගික දේශපාලනඥයෙක් හැටියටයි ගාමී ලොකුගේ මැතිතුමා අපි දැක්කේ. එතුමා 1970 ගණන්වල කැස්බෑවේ අතුරුමැතිවරණයක් පවත්වපු වෙලාවේ තරුණ ක්‍රියාකාරිකයෙකු හැටියට ඒ වෙලාවේ වාමාංශික පුරවරයක්ව හැටියට තිබුණු කැස්පෑව ධර්මසේන ආටිගල මැතිතුමා ජයග්‍රහණය කරවමින් ජයග්‍රහණය කරන්නට විශාල රුකුලක් ලබා දීපු කෙනෙක්. 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රජයේ පිහිටෙව්වට පස්සේ ගාමිණී ලොකුගේ මැතිතුමාට කිව්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක තනතුරු භාරගන්න කියලා. ඒ තනතුර හරහා එතුමා තමන්ගේ පලාතේ උදවියටත් ගොඩක් උදව් කළා. 82 ජනමත විචාරණයෙන් පස්සේ ආසන කීපයක අතුරුමැතිවරණ තියන්න සිද්ධ වුණාම කැස්බෑව ආසනෙත් එවැනි ආසනයක් හැටියට අතුරුමැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කැස්බෑවෙන් තරඟ කරන්න තෝරගත්තේ සිරිනාල්ද මෙල් මැතිතුමා. නමුත් බොහෝ දූරදර්ශී පුජ්‍යලයෙක් හැටියට සිරිනාල්ද මෙල් මැතිතුමා නිර්දේශ කරා මට වඩා ගාමිණී ලොකුගේ කියන පුජ්‍යලයට මේක දිය යුතුයි කියලා. ඒ අනුව තමයි ගාමිණී ලොකුගේ මැතිතුමා තරඟ කරන දේශපාලනයට සම්බන්ධ වුණේ. එතුමට ඕනම අසුබ දෙයක් සුභවාදීව දකින්න පුළුවන් හැකියාවක් තිබුණා. මට දවසක් එතුමා කිව්ව කතාවක් මතක් වෙනවා. 83 නාම යෝජනා දෙන්න එතුමා නැකතට ගෙදරින් පිටත් වෙලා යනකොට බොරලස්ක මුවේදී එතුමගේ කාර් එකේ ටයර් එක පැච් එකක් ගියා. වටේ හිටපු ආධාර කරුවන්ගේ මූණු නරක් වුණා අසුබ දෙයක් වුණේ කියලා. ගාමිණී ලොකුගේ මැතිතුමා ඒව ගණන් ගත්තේ නැහැ. අන්තිමට එතුමා 83 ජයග්‍රහණය කළා. 2024 දක්වා දශක 4ක් අකණ්ඩව අපරාජිත මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. බොහොම සුභවාදීව එතුමා ඒක දැක්කා. සංචාරක ඇමතිවරයා හැටියට ක්‍රියා කළා. මගේ මැතිවරණ කොට්ටාසේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් අපි දෙද්දුව සංචාරක ව්‍යාපෘතිය කියලා දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ඇති කිරීම ගැන මූලික වැඩ කටයුතු කරා. ගාමිණී ලොකුගේ මැතිතුමා ඇමතිවරයා හැටියට ප්‍රබල දායකත්වයක් හා නායකත්වයක් ඊට සැපයුවා. මට ගිය අවුරුද්දේ භෝජනාගාරයට යන එනකොට හම්බුනහමත් කියනවා, ඔය දෙද්දුව වැඩේ නම් කවදා හරි කොහොම හරි කරන්න ඕන වැඩක්, ඒක හොඳ වැඩක් කියලා එතුමා කියන හැටි මට මතක් වෙනවා. කෝටල් පාසල් ඇති කරා, ඒව වැඩි දියුණු කරා, ලෝකෙ පිළිගත් වෘත්තීය පාඨමාලාවල් බවට ඒව පරිවර්තනය කරන්න එතුමාගේ දායකත්වය ලබා දුන්නා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ SOS විශ්ව ගම්මාන සංකල්පය හඳුනලා දුන්නේ ගාමිණී ලොකුගේ. එතුමාගේ ආසනයෙන් තමයි ඒක මුලින්ම පටන් ගත්තේ. ජාතික සේවක සංගමයේ දැවැන්ත නායකත්වයක් දුන්නා. පාගමන් ආවා අපි නුවර ඉඳලා කොළඹට, ගාල්ලේ ඉඳලා කොළඹට උද්ඝෝෂණ. පුදුම සංවිධාන ශක්තියක් එතුමාට තිබුණි. එතුමා කොයි වෙලාවකවත් තමන්ගේ මහජන සේවය 24 පැයකට, එහෙම නැත්නම් මේ එක දවසකට සීමා කරේ නැහැ. 24 පැයම දින 7ම සතියේ මහජන දින හැටියට තමයි සැලකුවේ. ඕනම වෙලාවක ගෙදෙට්ට આવොත් ඕන කෙනෙකුට හම්බෙන්න පුළුවන්කම එතුමා ඇමති කාලෙත් තිබුණා. ආගමට දහමට බොහොම ලැදිව හිටියා. බෙල්ලන්විල පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා මූලිකත්වයේ ගත්තෙත් එතුමා. ඉන්න පැත්තේ කකුල් දෙක හරියට තියාගෙන හිටියා. මට මතකයි සමහර වෙලාවට මම මන්ත්‍රීවරයෙක් හැටියට මගේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින්ගේ බරපතල ගැටලුවක් විසඳගන්න ඕන තැනක් වුණාම එතුමා UNP එකේ ඉන්න කාලෙත්, රාජපක්ෂ ආණ්ඩු ඉන්න කාලෙත් මම ගාමි ලොකුගේ ඇමතිතුමා ළඟට ගිහිල්ලා කියනවා, ඇමතිතුමා මෙහෙම ගැටලුවක් තියෙනවා, මොකද්ද මේකට විසඳුම කියලා. ෂණිකව එතුමාට ඒකට විසඳුම් තියෙනවා. අපිට බොහොම ආදරෙන් ඒවට කළ යුතු ආකාරය කියා දීපු කෙනෙක් කියන එක කෘතවේදීව මම සිහිපත් කරනවා. එතුමාගේ තිබුණු විශේෂත්වය තමයි නියෝජ්‍ය කතානායකතුමනි දේශපාලන වශයෙන් මොනතරම් අවාසි සහගත වුණත් මොන අවධානමක් තිබුණත් තමන් පෙනී සිටින දේශපාලන මතවාදී වෙනුවෙන් 100%ක්ම පෙනී හිටපු දේශපාලනඥයෙක් තමයි ගාමිණී ලොකුගේ. මට අන්තිමට හම්බුනේ එතුමා මීට මාස කීපකට ඉස්සෙල්ලා මාතරදී අවධාන කටයුත්තකට ගිය වෙලාවේ මම ළඟට ඇවිල්ලා එතුමා මට ස්තුති කරා. මම ඔබතුමාට කතා කරන්න හිටියේ සිරිනාල්ද මෙල්ගේ ශෝක යෝජනාව දවසේ ඔබතුමා මං ගැන සඳහන් කළ කරපු දෙයට ස්තුති කරන්නයි හිටියේ කියලා මට කිව්වා. මට මතක් වෙනවා මේ වගේ ශෝක යෝජනා ගෙනකොට කොයි පැත්තක එක්කෙනෙක් ගිහුණත් ගාමිණී ලොකුගේ මැතිතුමා එදාට කතා කරනවා. ඉතින් එතුමාගේ අභාවය ගැන එතුමාගේ දියණියන් දෙපළටත් පවුලේ සියලුම ඥාතීන්ටත් අපේ සංවේගය පුද කරන්න කියලා ඉල්ලා හිටියා. ඒ වගේම තමයි මේ සභාව නියෝජනය කරපු තවත් විශිෂ්ට චරිතයක් තමයි පී දයාරත්න ඇමතිතුමා. එතුමා අම්පාරට ගියේ රාජ්‍ය සේවකයෙක් හැටියට. එතුමා මේ සභාවට ආවේ අම්පාරේ මහජන මන්ත්‍රීවරයා වෙලා. එතුමා වෘත්තිකයෙක් හැටියට හොඳ නමක් දිනාගෙන හිටියා. කොළඹ දිස්ත්‍රික්කයේ පොල්ගස්සෝවිට වෑතර ගමේ ඉපදුනේ. ගමේ වෑතර ඉස්කෝලෙන් ඉගෙනගත්තේ. පසු කාලයේ ආනන්ද විද්‍යාලයට ගිහිල්ලා ද්විතීය අධ්‍යාපනය සම්පූර්ණ කළා. එංගලන්තයට ගිහිල්ලා විදුලි ඉංජිනේරුවරයෙක් හැටියට උපාධියක් ලැබුවා. රාජ්‍ය සේවයට එකතු වුණා. එතුමා දේශපාලනය කළේ අම්පාර වැනි ඉතා දුෂ්කර දිස්ත්‍රික්කයක. 77 ජයගෙන අම්පාර දිසා ඇමතිවරය හැටියට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පත් කළා. දුෂ්කර ගම්මානවලට විදුලිය දෙන්න, මාර්ග සංවර්ධනය කරන්න, පාසල් දියුණු කරන්න, ඒ වගේම වෙහෙර විහාරස්ථානවලට දියුණුවට ලොකු සේවයක් කරා. සෞඛ්‍ය ඇමතිවරය හැටියට අම්පාර රෝහලත් ලංකාවේ විවිධ රෝහල්වලටත් ලොකු සේවාවක් කරා. අපේ වගේ දිස්ත්‍රික්කවලට ගිලන් රථ එහෙම අපිට අඬ ගහලා අහවල් රෝහලට මං ගිලන් රථයක් දෙනවා ගිහින් බාර දෙන්න කියලා දීපු හැටි මට මතකයි. එතුමා සෞඛ්‍ය ඇමති හැටියට ඉඩම් වාරි මාර්ග මහවැලි සෞඛ්‍ය වගේ අමාත්‍යාංශ දරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ගැමි ජනතාවට ඉතාම සමීපව කටයුතු කරා. සරල බව හා නිහතමානීකම පී දයාරත්න මැතිතුමාගේ චරිතයේ සුවිශේෂ ලක්ෂණ හැටියට අපිට දකින්න පුළුවන්. අපි ඇමතිකම් කරද්දි එතුමා ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් හැටියට විශ්‍රාම ගියාට පස්සේ අපේ අමාත්‍යාංශවලට නිතර එනවා. මට මතකයි මම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ සංවිධායක හැටියට ඒ කාර්යාලයට උදේම ඇවිල්ලා ඉන්නවා සමහර දාට. කාගේ හරි ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න විසඳුමක් ලබා දෙන්න එතුමා කැප වුණා. මං කිව්වා සර් මොනවටද මේ ප්‍රස්තියාදු වෙන්නේ? ටෙලිෆෝන් කෝල් එකක් දුන්න නැන් ඇතිනේ කියලා. එහෙම නෙමෙයි එතුමා මහජනියත් එක්ක වැඩ කරපු හැටි අපි දැක්කා. එතුමා හැම තිස්සෙම නියෝජ්‍ය කතානායකතුමනි කවුරු හරි එක්ක කතා කරනකොට එතුමාගේ මූණේ හිනාවක් තිබුණා. ඒ සිනාමුස මූණින් තමයි එතුමා හැම තිස්සෙම හිටියේ. සාමාන්‍යයෙන් පුජ්‍යලේක් දෙන්නෙක් එක්ක කතා කරනකොටයි සභාවක රැස්වීමක කතා කරනකොටයි කිසි වෙනසක් තිබුණේ නැහැ. එකම තාලෙට තමයි එතුමාගේ අදහස් ප්‍රකාශ කරේ. එතුමාගේ සංනිවේදන රටාව ගැමි ජනතාවටත් ගොවි ජනතාවටත් විතරක් නෙමෙයි ඕනම සමාජ මට්ටමකට එකලස ගැලපුණා කියන එකයි මගේ විශ්වාසය. දයාරත්න ඇමතිතුමාගේ අභාවයෙන් සංවේගයටපත් මැතිනියටත් දරුවන් තිදෙනාටත් අපේ සංවේගය පුද කරන්න කියලා ඉල්ලා හිටිනවා. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමා ගැන කතා කරනකොට පිරිසිදු දෑතින් දේශපාලනයට ඇවිල්ලා පිරිසිදු දෑතින්ම දේශපාලනයෙන් නික්ම ගිය චරිතයක් තමයි එතුමා. මහත්මා දේශපාලනයේ ප්‍රතිමූර්තියක් බඳ වූ සුවිශේෂ චරිතයක් අපේ හිටපු ඇමති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමා. එතුමාගේ පරපුරේ ඥාතීන්ටත් එතුමාගේ හොරණ සහ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවටත් නිකලල් නාමයක් ඉතිරි කර ගිය කෙනෙක් ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි කියන්නේ. අද කාලේ දේශපාලනඥයින්ට නිකලල් නමක් ඉතිරි කරගෙන සමුගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ අමාරු කර්තව්‍යයේ දුර්ලභ ගුණය ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමාගේ චරිතය තුළ තිබුණා. දෑත පිරිසිදු දේශපාලනඥයෙක්. බඩකට පුරා මහත්තයෙක් කියලා කියන්න පුළුවන් හොඳ පිරිසිදු දේශපාලනඥයෙක් හැටියට අපි එතුමාට ගරු කරමු. එතුමා උඩගහපත්තුව ගම්සභාවට පත් වුණා. ගම්සභාපතිවරයා හැටියට ඒ කාලේ ලාභාලම එක්කෙනා හැටියට පත් වුණා. දඩ්ඩිසේනායක මහත්තයාගේ කාලේ දේශපාලනයට ඇවිල්ලා 60 ඉඳලා හොරණ ආසනේ සංවිධායක හැටියට කටයුතු කරා. 77 හොරණ ජයග්‍රහණය කළා. කළුතර පළවෙනි දිස්ත්‍රික් කැමැතිවරයා හැටියට එතුමාව පත් කරා. ප්‍රේමදාස මැතිතුමත් එක්කත් බොහොම ළඟින් කටයුතු කරා. ඒ නිසාම මව්ගම ඇතුළු උදාගම් ගණනාවක් එතුමාගේ ආසනයේ ස්ථාපනය කරා. ඇඟලුම් කර්මාන්ත ශාලාවත් ගමට ගෙනහිල්ලා දහස් ගානකට අදටත් රැකියා දෙන්නට එතුමාට හැකියාව ලැබුණා. කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට බොහොම විශිෂ්ට සේවයක් කරා. හොරණ ජනාධිපති රාජකීය විද්‍යාලය, දික්හේන ප්‍රජාපති විද්‍යාලය, ශ්‍රීපාලි ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කරේ එතුමා. එවැගේම කළුතර දහම් පාසල් දියුණුව වෙනුවෙන් එතුමා හුඟක් ලොකු වැඩ කොටසක් කරා. විදුලිය දීපුවා, පාරවල් හදපුවා, ගණනාවක් එතුමාගේ කාලේ කරපුවා අපි දැකලා තියෙනවා. එනිසා මේ සුපිරිසිදු බෞද්ධයෙක් හැටියට කටයුතු කරපු එතුමා හැම ආගමකටත් හොඳට ගරු කරන්න පුරුදු වෙලා තිබුණා. ඉතින් එතුමා ගැන දීර්ඝව කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමා මේ සභාවේ අපි දැකපු හොඳ මහත්මයෙක්. එතුමාගේ අභාවය ගැන ඒ මැතිනියටත් දරුවන් තිදෙනාටත් බොහොම දැනුගත් සම්භාවනීය දරුවු තුන්දෙනෙකුත් එතුමා සමාජයට දායාද කරා. අපි දන්නවා දසරත් හෙට්ටිආරචි මහත්මයා ගැන අපි දැකලා තිබෙනවා. මල්කාන්ති ගුණසේකර මහත්මිය, මහාචාර්ය මන්තින්ද හෙට්ටිආරචි මහත්මිය වැනි දරුවෝ හැදුවා ඒ පවුලේ උදවියට අපේ සංවේගය පළ කරන්න කියලා ඉල්ලා හිටියා. මේ සභාව නියෝජනය කරන කාලේ මම එතුමත් එක්ක සභාවේ නොහිටියත් ඊළඟට මම කතා කරන්නේ රණතුංග මන්ත්‍රීතුමා ගැන. මම පාර්ලිමේන්තුවේ ඇසුරු කරේ නැතත් පෞද්ගලිකව එතුමාව ඉතා කිට්ටුවෙන් අසුරු කරන්නට කලක් මට පුළුවන්කම තිබුණා. එතුමා කුත්මලේ ප්‍රදේශයේ පාරම්පරික දේශීය වෛද්‍යවරයෙකු හිටපු පුංචි බණ්ඩාර රණතුංග යුවළගේ පුතෙක්. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබලා මහනුවර කීර්තිමත් පාසලක් වෙච්ච ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හැටියට මා හිටියා. මහනුවර උසස් තාක්ෂණික කාර්මික විද්‍යාලයේ ඩිප්ලෝමාධාරියෙක් බවට පත් වුණා. කලක් රජයේ උපගුරුවරයෙක් හැටියට එතුමා කටයුතු කළා. නියෝජ්‍ය කතානායකතුමනි, දර්ලිසේන නායක ආණ්ඩුව තිනකොට කොත්මලේ මන්ත්‍රීවරයා හැටියට හිටිය ඩී.බී. රණතුංග මැතිතුමා. ඩී.බී. රණතුංග කියන්නේ අපේ මේ කතා කරන රණතුංග මන්ත්‍රීතුමාගේ බාප්පා. ඒ ආභාසයත් එතුමාට දේශපාලනයට සම්බන්ධ වෙන්න ඉවහල් වුණා. කලක් එතුමා ඒ බාප්පා මන්ත්‍රී හැටියට ඉන්න කාලේ ලේකම් හැටියට ක්‍රියා කරා. දිවංගත ගාමිණී දිසානායක ඇමතිතුමාගේ විශ්වාසවන්ත දේශපාලන සගයේ හැටියට එතුමා හැමතිස්සෙම හිටියා. ගාමිණී දිසානායක මැතිතුමා තරුණ රණතුංග තුල තිබිච්ච දක්ෂතාව වටහාගෙන තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට සම්බන්ධීකරණ ලේකම්වරයෙක් හැටියට පත් කරගෙන සම්බන්ධ කරා. දේශපාලන පොරපිටියේ පතාක යෝධයෙක් වෙච්ච ගාමිණී දිසානායක මැතිතුමාට රණතුංගයන්ගේ කැපවීමත් රණතුංග මැතිතුමාට ගාමිණී දිසානායක මැතිතුමාගේ ආශිර්වාදයත් නිසා මේ දෙදෙනාම දේශපාලන වශයෙන් බැබලෙන්නට එක හේතු වුණා. මම කුඩා තේමතු අධිකාරී සභාපති හැටියට ඉන්නකොට එතුමත් එක්ක කුත්මලේ ගිහිල්ලා බොහෝ වැඩ කටයුතු කරා. ඒ කාලේ ඉඳලා මට එතුමාව අඳුනගෙන ක්‍රියා කරන්න වාසනාව ලැබුණා. මේ සභාව නියෝජනය කරපු ඉතාම නිහතමානී මන්ත්‍රීවරයෙක් මෙන්ම කිසි දවසක තම තනතුරේ බලය පෙන්වන්න ක්‍රියා කරපු නැති, කාටවත් මඩ ගහපු නැති, කාගෙවත් හිතක් රිද්දපු නැති ආදර්ශමත් මන්ත්‍රීවරයෙක් හැටියට මට බය නැතුව රණතුංග මන්ත්‍රීතුමා ගැන කියන්න පුළුවන්. එතුමා විවාහ වුණෙත් ගුරුවරියක් සමග, නිල්මිණි කොටදෙනිය මැතිණිය සමග. එතුමා සාර්ථක පිය, හොඳ උගත් පුතු දෙන්නෙක් සමාජයට දායාද කරා. ඒ දරුවෝ දිහා දැකලා එතුමා අවසාන කාලේ බොහෝ සතුටු වෙන්නේ නැති. බිම්සර සහ ගගන් කියන ඉංජිනේරුවරු දෙන්නෙක් එතුමා සමාජයට දායාද කරා. අවසාන වශයෙන් මම කියන්න කැමති කන්ද උඩරට මිනිසුන්ගේ තිබෙන ගෞරවනීය වැදගත්කමේ, ඒ වගේම ගුරු වෘත්තියේ තියෙන විනය පිළිබඳව විශේෂ මුද්‍රාවක් මේ පාර්ලිමේන්තුවේ සටහන් කරපු ගෞරවනීය දේශපාලනඥයෙක් තමයි දිවංගත රණතුංග මන්ත්‍රීතුමා කියන්නේ. තමන් පෞද්ගලිකව යමක් උපයා ගන්න හරි ඒ තනතුරු වලින් බැබලෙන්නටවත් බලාගෙන දේශපාලනයට ආපු කෙනෙක් නෙවෙයි එතුමා. ගම්වල ජීවත් වුණු වැදගත් ජීවන රටාව අනුව මහජනතාව විසින් ඔසවා තැබූ දේශපාලන චරිතයක් තමයි රණතුංග චරිතය කියන්නේ කියන එක මතක් කරමින් එතුමාගේ අභාවය ගැන ඒ මැතිනියටත් පුතුන් දෙපළටත් අපේ සංවේගය පළ කරන්න කියලා ඉල්ලනවා. අවසාන වශයෙන් අද ශෝක යෝජනාවක් ඉදිරිපත් වෙන වෙලාවේ මොහොමඩ් සේකු ඉස්දීන් මැතිතුමා පිළිබඳවත් වචනයක් දෙකක් කිව යුතුව තිබෙනවා. එතුමා නීතිඥවරේ. එවගේම එතුමා පළාත් සභාව විපක්ෂ නායකකම දරලා තිබෙනවා උතුරු නැගෙනහිර. මුස්ලිම් කොංග්‍රස් එකේ සභාපතිකම කරලා තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් පක්ෂයක් පිහිටවලා ඒකේ නායකයෙක් හැටියට කලක් කටයුතු කරා. එතුමා 2001 ඉඳලා 2010 දක්වා අපිත් එක්ක මේ සභාව නියෝජනය කළා. හැමතිස්සෙම වචන දෙකක් කතා කරන hina වෙලා මොනෝhari කතා කරන කුළුපඟ භාවයක් එතුමා තුළ තිබුණා. එතුමා නියෝජ්‍ය ඇමතිකමක් කරා. මං හිතන්නේ එතුමා කැබිනට් නොවන ඇමතිකමකුත් ටික කලක් කරා. ඒ වගේම එතුමා දේශපාලනයට අමතරව කෘතහස්ත ලේකකෙක් වශයෙන් එතුමාගේ හැකියාවල් ප්‍රදර්ශනය කරා. ඒ නිසා මම මීට වඩා කාලය ගන්න අද කතිකෝ ගණනාවක් කතා කරන්න ඉන්න බව දන්නවා. එතුමාගේ ආගමට අනුව ස්වර්ගය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පවුල් වෙත අපේ සංවේගය පළ කර යවන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.